ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත් විමසා බැලීමයි දැන් අපි ආරම්භ කරන්නට සූදානම් වන්නේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුළින්. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අපි දැන් ඔහුත් සමගින් කතාබහ කරන්න සූදානම් වන්නේ මේ ගෙවිල ගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් අපිට වාර්තාවන උණුසුම් තතුවිත් මොනවාද යන්න කාරණාව පිළිබඳවයි සුපුරුදු ලෙසින් සඳුද දවසේ. සුබෝදාසනක් මනෝජ්, ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනා දෙවන රැල්ල සීක්‍රේන් ව්‍යාප්ත වීගෙන යන හැඩක් අපිට පෙනී යනවා. මේ වෙනකොට නිරෝධායන ඇඳිරි නීතිය පනවල තියෙනවා ප්‍රදේශ ගණනාවකට. ගමනාගමන පහසුකම් යම් තාක් දුරකට අත්හිටවල තියෙනවා කියලා වාර්තා වෙනවා. අපි මනෝජ් සමස්තයක් විදිහට ගත්තාම මේ තත්ත්වය පිළිබඳව කොයි ප්‍රදේශවලද මේ වෙනකොට නිරෝධායන ඇඳිරි නීතිය පනවල තියෙන්නේ, එතකොට කොරෝනා පොකුරු කොයි ප්‍රදේශවලද ආරම්භ වෙලා තියෙන්නේ, මේ වෙනකොට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ, මේ වගේ කරුණු සම්බන්ධයෙන් අපි සවිස්තරාත්මකව ඔබෙන් තොරතුරු දැනගන්න කැමැති අද වැඩසටහනේ මුලින්ම.
ඔහුද ලුක්ෂය, මීට සති කිහිපයකට කලින් මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ ආශ්‍රිතව නැවතත් කොරෝනා සද්දීන් සොයා ගැනීමක් එක්ක අපි දුටුවා ගම්පා දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට සීමා වුණු ඇදෙන නීතිය සමස්ත ගම්පා දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා. ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුණා. දැන් ඊයේ සවස්වර වන විට කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ කියන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය ක්‍රියාත්මක කළා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ අයාගල, අලුත්ගම සහ බේරුවල කියන පොලිස් බල ප්‍රදේශවලට අද උදෑසනින් ඉවත් කරන්න තිබුණු පොලිස් ඇදිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව තමයි දැනගන්න ලැබුණේ. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ සඳහා අද දවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා යම් සහනයක් ඒ ජනතාවට හිමි වුණා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඊට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘත කර තබන බව සඳහන් කරලා තිබුණා. දැන් කොළඹ නගරය කියලා කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ ආර්ථික නගරය, ආර්ථික කේන්ද්‍රස්ථානය. ඒ අනුව බොහෝ රාජකාරී සඳහා පැමිණෙන ජනතාව එක් රැස්වනේ මනත හුවමාරු වන ප්‍රධාන ස්ථාන හැටියට අපිට කොටුව සහ පිටකොටුව හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රදේශ සමහ ඇදිරි නීතිය පැනවීමත් එක්ක අද දවසේ දුම්රිය සහ බස් රථ ගමනාගමන ඉතාම සීමිත වන බව තමයි දැනගන්න ලැබුණේ. අද සමස්ත දුම්රිය ධාවනයත් වෙනදාමින් සිදු වෙන්නේ නැහැ. තෝරාගත් දුම්රිය කිහිපයක් කොල්ලුපිටිය ප්‍රදේශය දක්වා පමණක් ධාවනය වන බව තමයි දැනගන්න තිබුණේ. ඉතින් මේ සියල්ලටම හේතුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව නැවත කොරෝනා ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම. ඒ අනුව ඊයේ දිනේ වන විට සමස්ත කොරෝනා ආසාදිතය සංඛ්‍යාව 7800කට ආසන්න සීමාවත පැමිණුණා. ඊයේ දිනේ පමණක් 300කට ආසන්න කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. පෑලියගොඩ සහ මිනුවන්ගොඩින් වාර්තා වුණු මේ දෙවෙනි පොකුර 4000 සීමාව පසු කර ගියා. ඉතින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත රෝගීන් 4000ක් හමු වීම තමයි මේ වන විට ශ්‍රී ලංකාවට ගැටලුවක් වී තිබෙන්නේ. විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍යවලදතොල ආශ්‍රිතව කොරෝනා පොකුරක් බිහි වී තිබෙනවා. ඊයේ දිනේ සෞඛ්‍යංශ සඳහන් කරේ මිනුවන්ගොඩ කොරෝනා පොකුරට හේතු වුණු කාරණය හොයාගන්නට නොහැකි වුණත් පැහැදිලිවම පෑලියගොඩ පොකුරට අදාළ හේතුව හැටියට ඔවුන් වාර්තා කරේ මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයන් කීප දෙනෙක් මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මාළු වෙළඳ මධ්‍යස්ථානයට, මත්ස්‍යවෙළඳ මධ්‍යස්ථානයට පැමිණලා තිබෙනවා. එතනින් බිහි වුණු රෝගීන් කීප දෙනෙක් දැන් විශාල වශයෙන් රෝගීන් බිහිවන තැනට ව්‍යාප්ත වී තිබෙන බව තමයි වාර්තා වුණේ. විශේෂයෙන් පෑලියගොඩක් මත්ස්‍ය වෙළඳාමට සම්බන්ධ පිරිස් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සහ ඒ ආශ්‍රිත වෙළඳ සැල්වල පැරසිටමෝල් වැනි ඖෂධ වර්ග සීග්‍රේන් අලෙවිවීම පිළිබඳ සැකසිත වූ පුද්ගලයින් මේ පිළිබඳව සෞඛ්‍යංශ වලට වාර්තා කිරීමත් එක්ක තමයි පෑලියගොඩ පොකුර හඳුනා ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් දැන් ඊයේ දිනේ වන විට ශ්‍රී ලංකාවේ 16 වන මරණයක් වාර්තා වුණා. ඒ අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී තමයි ඔහු මිය ගියේ. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ කොරෝනා ආශ්‍රිතව සිදුවුණු මරණ සංඛ්‍යාව 16ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. බොහෝ දුරට ශ්‍රී ලංකාවේ සමස්ත ලොක්ඩවුන් එකක් එහෙම නැත්නම් සංචරණ සීමා සමස්ත රටටම පැනවීමක් සිද්ධ නොකර රෝගීන් වාර්තාවන ප්‍රදේශ හඳුනා ගනිමින් යම් නිරෝධායන නිර්මිතිය ක්‍රියාකාරී කිරීමේ සූදානමක් තමයි තිබෙන්නේ. නමුත් සමාජයේ විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් එක්ක ඇතැම්ම බලාපොරොත්තු වෙනවා රට පුරාම නිරෝධායන නිර්මිතිය ක්‍රියාත්මක කරලා රටේම යම් ආකාරයෙන් සංචරණ සීමා පනවයි කියලා. නමුත් ලෝකයේ බොහෝ රටවල් කොරෝනා පළමු රැල්ලෙන් යම් පාඩම් ප්‍රමාණයක් ඉගෙන ගත්තා. ලංකාවට එලෙසම බලපෑවා. විශේෂයෙන් ආර්ථික කටයුතු සඳහා රටේ යම් ආකාරයකින් පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව අවධානයක් යොමු වෙලා තිබෙනවා. ඒ අනුවයි කොටස් වශයෙන් ඉදිරි නීති ක්‍රියාත්මක වන්නේ. ඉතින් අද දවසේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි නීතිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පියවර අරගෙන තියෙනවා.
මීළඟ කාරණාව විදිහට අපි පසුගිය සතියේදී ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තම ආන්දෝලනාත්මක කාරණා බවට පත්වුණු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව වන කාරණාව කතා බහ කරමු. විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව බොහෝ සෙයින් දැස් අයාගෙන බලා සිටියා ලංකාවේ මේ සිදුවන ක්‍රියාදාමය පිළිබඳව. මාතෘභූමියේ සිදුවන කොයම් ආකාරයේ සිදුවීමක් හෝ පිළිබඳව අවධානයෙන් සිටින අපේ ජන ප්‍රජාව මේ වෙනකොට දන්නවා මොකක්ද විස්තර සිද්ධ වුණේ කියලා, සහ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම හා සම්බන්ධ වන ඒ කාරණා මූලික කාරණා ටික පිළිබඳව අවබෝධයෙන් සිටින්නේ. ඒ නිසා අපි ඒ සම්බන්ධව වැඩිදුර විස්තර කතා බහ කරන්න යන්නේ නැතුව තිරය පිටුපස තියෙන කතාන්තරවලට අවධානය යොමු කළොත් වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා මනෝජ්. දැන් අපි දන්නවා ඡන්ද 156-65 වශයෙන් 3-2 වඩා වැඩි බලයකින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා. නමුත් මෙතනදී බොහෝ දෙනෙක් කතා බහ කරන කාරණාව තමයි විපක්ෂයේ කණ්ඩායමකගේ සහයෝගය ලබා ගැනීම තුළින් 3-2 වඩා වැඩි බලයකින් මේක සම්මත කරගන්නට වත්මන් ආණ්ඩු පක්ෂයට හැකියාව ලැබීම. බොහෝ දෙනෙක් මුස්ලිම් මන්ත්‍රීවරුන්, ද්‍රවිඩ පසුබිමක් සහිත මන්ත්‍රීවරුනුත් ඒ අතර සිටිනවා. තවත් අවධානයට ලක්වුණු කාරණාවක් බවට පත් වුණා 20 ඇතැම් කාරණා පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළින් මෙයම් විරෝධතාවක් මතුවෙලා තිබුණා. මේ සම්බන්ධව ඇමති විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ, එතකොට උදේ ගම්මන්පිල, වාසුදේව නානායක්කාර මේ වගේ පිරිස් දැඩි ලෙසින් යම් කාරණා සම්බන්ධව විරෝධතාව දක්වමින් හිටියා. විශේෂයෙන්ම දුත්ව පිරුවසිභාවය හා සම්බන්ධ වන කාරණා මෙතනින් ප්‍රමුඛයි. නමුත් මේ ආණ්ඩු පක්ෂයේ තිබුණු විරෝධතාවත් අකමකාගෙන ඔවුන්ගේ කැමැත්ත ලබා ගන්නටත් ආණ්ඩුව සමත් වුණා. ඇත්තටම කොහොමද මේ ආණ්ඩුවේ කැමැතු වුණේ? මොකක්ද ඒ පසුපස තියෙන රහස?
ඔව්, අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2 බලයකින් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. මුලින් සැක සංකා මතු වුණා ආණ්ඩුව නියෝජනය කරන විවිධ පක්ෂ මීට සහයෝගය ලබා නොදෙයිද කියලා. ඔබ කිව්වාගේ ජාතික නිදහස් පෙරමුණ ප්‍රසිද්ධයේ ලිපියක් පළ කරලා තිබුණා ප්‍රධාන කාරණා තුනකට විරෝධය පරකලමින් වික්ත පුරවැසි භාවය ඇතුළුව. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ තවත් ලිපියක් මගින් තොරතුරු වාර්තා කළා 20ට අපි එකඟ වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. ඒත් එක්කම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 පාර්ලිමේන්තුව ඉන්නවා. යම් තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය කොයි වගේ වෙයිද, මේ වගේ කාරණා කිහිපයක් තිබුණා. ඒ අතරේ ඔබ කිව්වාගේ උදේ ගම්මන්පිලේ, වාසුදේව නානායක්කාර එවැනි මන්ත්‍රීවරුන්ගෙත් සමහර තැන්වල එකඟ නොවන කාරණා තිබුණා. එතකොට ඒවැ ප්‍රතිඵලය වෙන්න ඕන ඔවුන් 20ට ඡන්දේ නොදී ඉඳීමනේ. ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විවිධ සැලසුම් සකස් කරමින් හිටියා. ඒ පිළිබඳව ජනතාව සැකමතු කරන්නත් ගත්තා. ඔබ දන්නවා රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න කියලා නියෝගනිකොත් කිරීමත් එක්ක ඔහුව අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීමත් එක්කත් සමහර වෙලාවට ජනතාව සැකමතු කරන්න පටන් ගත්තා. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායමේ සහයෝගය ආණ්ඩුවට හිමි වේවිද, තව කවුරු ආණ්ඩුවට එකතු වේවිද, සජිත් ප්‍රේමදාස මැතිතුමාට සමගි ජන බලවගේ කණ්ඩායම් පරිස්සම් කරගන්න බැරි වේවිද, මෙවැනි කාරණා තිබුණා. ඔය අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ආණ්ඩුවේ වෙනත් කණ්ඩායමක් සහයෝගය ලබා නොදුන්නොත් ඊළඟ පියවර මොකක්ද කියලා විපක්ෂයේ කණ්ඩායම් එක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යම් ආකාරයෙන් සාකච්ඡා කරනවා කියලා වාර්තා වුණා. ඒ අතරේ තමයි විස්සට එකඟ නොවන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන්න ඔවුන් සමග සාකච්ඡාවකට ගෝඨාභය රාජපක්ෂ නායකතුමා හැඳවලා තිබුණි. එහිදී එතුමා පොරොන්දුවක් වෙලා තිබෙනවා. දැන් මේ ගොඩක් වෙලාවට ප්‍රශ්න වුණේ ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉඩ ලබා දීම පිළිබඳ ප්‍රශ්නයයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා. එහිදී මුලින්ම ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා, තමන්ට ජනාධිපතිවරයා බවට පත්වීම හෝ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම වැළැක්වීමේ අරමුණින් තමයි පහුගිය ආණ්ඩුව ද්විත්ව පුරවැසි භාවය කියන කාරණය අරගෙන ආවේ. ඒක තමන්ට එරෙහිව ගෙන ආපු දෙයක් නිසා තමන්ට ඒක නිවැරදි කරන්න අවශ්‍යයි කියලා පදනමින් විශ්වවිද්‍යාල සංශෝධනයේට මේ ද්විත්ව පුරවැසි භාවය කියන කාරණාව අරගෙන ආවා. ඊළඟ වසරක් ඇතුළත කාලය තුළ අලුත් ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න යන්නේ. එහිදී විශේෂයෙන් පැවිදි හඬ සංවිධානය වගේ භික්ෂුන් වහන්සේලාත් බොහෝ සෙයින් මේ පිළිබඳව ඉල්ලීම් කළා. ඇල්ලගුරු ආශාන්දුරුව, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුව, දෙග්ගම වේලාලක හාමුදුරුව, මහාචාර්ය ගුරාගාරයේ ධම්මරතන හාමුදුරුව, මෙවැනි ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයකුත් පහුගිය ආණ්ඩුව පිටවන ඍජුව සම්බන්ධව ස්වාමීන් වහන්සේලාත් මේ පිළිබඳව අනනුකූල බව ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒ වටක් උත්තරයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ නායකතුමා දැනුම් දීලා තියෙනවා අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙන එන එක තමයි තමන්ගේ සූදානම. ඒ සඳහා මේ වන විට කමිටුපත් කරලා තියෙනවා. අවසරක් ඇතුළත අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාව ගේනවා. එහිදී ඍජු පුරවැසි භාවය සම්බන්ධයෙන් වෙන කාරණේ නැවතත් කොන්දේසියක් ලෙස අරගෙන ඉන්න තමන් බලාපොරොත්තු වෙන හින්දා විශ්වට සහයෝගය ලබා දෙන්න කියන ලීම කරලා තිබුණා. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ වෙන්න පුළුවන්, නිදහස් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙන්න පුළුවන්. ඔවුන් එකඟ වෙලා තියෙනවා ඉදිරියේදී ද්විත්ව පුරවැසි භාවය අහෝසි කරයි කියන බලාපොරොත්තු ඇතිව දැනට තබන්ට විවේචන තිබුණත් විශ්වවිද්‍යාල සංශෝධන සඳහා සහයෝගය ලබා දෙන්න. ඒ අනුව තමයි ඔවුන් සියලු දෙනා විශ්වට පක්ෂව ඡන්දය ලබා දුන්නේ. මනස ආණ්ඩු පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ඇර අනිත් කණ්ඩායම ඡන්දය ලබා දෙන්න තීරණය කරලා තිබුණේ.
දැන් එතකොට මනෝජ්, ඔතනදී යම් කිසි කෙනෙක් ප්‍රශ්න නැගීමක් හෝ කතාබහක් හෝ තියෙනවද දේශපාලන ක්ෂේත්‍රයේ? දැන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම දැන් දැනට මේක ක්‍රියාත්මක කරලා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙනීමේදී මේක වෙනස් කරමු කියන්නේ ඇයි? දැන් එහෙමනම් මේක අවශ්‍ය වෙන්නේ කියන කාරණාව කවුරුත් ප්‍රශ්න කළා නැද්ද?
ඔව්, ඒ පිළිබඳව අදහසම ජනාධිපතිතුමා කියලා තියෙනවා. මේ මොහොතේ තමන්ට එරෙහිව අරගෙන ආපු සංශෝධනයක් නිවැරදි කිරීම තමයි මේ වෙලාවේ තමන්ගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒකට පක්ෂව ඡන්ද දෙන්න ඊළඟට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා කියලා කියන්නේ දීර්ඝකාලීනව රටට බලපාන කාරණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවිට ඒකවත් කරලා දෙන්න. දැනට තමන්ව ඉලක්ක කරගෙන අරගෙන ආපු සීමාව නිවැරදි කිරීම සඳහා දැනට අවස්ථාව දෙන්න කියන ඉල්ලීම තමයි ජනාධිපතිතුමා කරලා තිබුණේ. ඒ මත පදනම තමයි මේ සහයෝගය ලබා දීම සිද්ධ වුනේ.
හොඳයි, එහෙනම් අපි කතා බහ කරමු අර 8 දෙනා පිළිබඳව. ආණ්ඩුවට පරිබාහිරින් 8 දෙනෙකුගේ සහයෝගය ලැබුණනේ, බහුතර මුස්ලිම් මන්ත්‍රීවරු සහ එක් ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක්. මේ 8 දෙනාගේ සහයෝගීත්වය ලැබුණේ කොයි පදනම මතද? දැන් එතන වැඩි දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු. එතකොට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයේ එක්කෙනෙක් ඉන්නවා. මනෝගණේෂන් මන්ත්‍රීවරයාගේ මේ පක්ෂයේ එක්කෙනෙක් ඉන්නවා. දැන් එහෙම බැලුවාම ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ විපක්ෂයේ, ජාතික සමගිය බලවේගයේ කට්ටිය. දැන් එහි නායකයෝ ටික ඒ පැත්තේ ඉඳද්දී පක්ෂයේ අනිත් අය ඡන්ද දෙනවා ආණ්ඩුවට පක්ෂව. එතන ඒ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ සම්බන්ධව අපි විග්‍රහයක් දැනගන්න කැමතියි.
දැන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අරගෙන ආවෙම තමන්ගේ දේශපාලන පක්ෂයේ මලත එක්සත් ජාතික පක්ෂය සදාකාලයේ බලය තියාගන්නත් මේ අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාව ඇතුළේ පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් හදාගන්න නොහැකි වෙන්නත් කියන පදනම එන්නේ කියලා සමාජයේ සාකච්ඡාවක් තියෙනවා. ඒ අනුව 78 ව්‍යවස්ථාවෙන් 3-2, ඒ කියන්නේ මේ අලුත් මැතිවරණ ක්‍රමයේ යටතේ 3-2 ආණ්ඩුවක් බිහිුනේ නැහැ. ඒ බිහිකිරීමට මෙවර ජනතාව යොමු වුණා. 150ක් නොවුනත් ආණ්ඩුවට සම්බන්ධව බැලුවට පස්සේ 148ක 149ක ප්‍රමාණයක් ඍජුව පාර්ලිමේන්තුවට ආවා. එතකොට බොහෝ දෙනෙක් කල්පනා කරා රටේ සිංහල බෞද්ධ ජනතාව, විශේෂයෙන් සිංහල ජනතාව මුස්ලිම් හෝ වෙනත් සුළු දේශපාලන පක්ෂ ආගමික පදනමින් හෝ විවිධ පදනම් වලින් බිහි වුණු දේශපාලන පක්ෂ විවිධ වෙලාවට ආණ්ඩු පිටුවද්දි කේවල් කිරීමේ බලය නැති කරලා සිංහල බෞද්ධ ජනතාවගේ බහුතරයකගේ කැමැත්තෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් තියෙන ආණ්ඩුවක් පිහිටවපු ස්වර්ගමය අවස්ථාවක් හැටියට තමයි පහුගිය මාමැතිවරණයේ ඇවිල්ලුවේ. ඒකට විවිධ අන්තවාදී අදහස් දරන විවිධ මතවාද දරන කණ්ඩායම් මෙක්කර නොගනී කියන බලාපොරොත්තුවකුත් තිබුණා. ආණ්ඩුවම කාලෙකට කිව්ව එවැනි කණ්ඩායම් මෙක්කර ගන්නේ නැහැ කියලා. එහෙම ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් ජනතාව අතර තිබුණා. නමුත් අවසාන වශයෙන් කියන්නේ මන්ත්‍රීවරු 8 දෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ඡන්දෙ දුන්නනේ. ඒ අතරින් 7 දෙනෙක්ම දෙමළ සහ මුස්ලිම්, ඒ කියන්නේ දෙමළ මන්ත්‍රීවරයෙක් සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් 6 දෙනෙක් පක්ෂව ඡන්දෙ ලබා දුන්නා. ඉතින් මේක බොහෝ දෙනෙක් සාකච්ඡා කරා. සමහර වෙලාවට ආණ්ඩුව කිරි කලයක් දෝලා ගොව බින්දුවක් මුහු කරගත්තු අවස්ථාවක්ද කියලා. කොහොම හරි 20 පාස් කර ගැනීම යෝජනාව තිබුණේ. ඊට අවශ්‍ය බහුතරය මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ක බලය හදාගත්තා. යම් විදිහට ආණ්ඩුව ඇතැම් අය ඇතැම් කණ්ඩායම් නිහඬ වුණොත් ඒකටත් ප්‍රතිචාරයක් විදිහට. මේ කවුද කියලා බැලුවොත් HMM හාරිස්, ෆයිසල් කාසින්, ඒත් එක්කම AASM තෞෆික් කියන මන්ත්‍රීවරුන් 3 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරලා සමවිධ ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ආපු අය. නසීර් රාමත් මන්ත්‍රීවරයා මුස්ලිම් කොංග්‍රසයෙන්ම තරග කරලා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරේ. එතකොට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා හැරෙන්න ඉතුරු ඔක්කොම ඔහුව දාලා ගියා. යම් වෙලාවක අන්තවාදී කණ්ඩායම් එකතු වුණා කියන චෝදනා එල්ල කරා නම් රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් කියලා නම් කිහිපයක් ඉලක්ක කරලා ගියේ. ඔවුන්ගේ දේශපාලන පක්ෂ ගැන නෙවෙයි කතා කරේ. එතකොට ඉලක්ක වෙච්ච මන්ත්‍රීවරයා අර ඉතුරු අය ගියා ආණ්ඩුවට. එතකොට දැන් මුස්ලිම් කොංග්‍රසයේ කොයිද තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ දයනගමගේ මන්ත්‍රීවරිය, අය සමග ජන බලවේගයේ උපලේකම්වරිය, මේ සමග ජන බලවේගයේ පක්ෂය එතුමියලගේ පක්ෂය කියලා තමයි එතුමියට ජාතික ලැස්සු මන්ත්‍රි දුරයක් ඉන්නුනේ. මේක කල්ලොත් රයිලු ප්‍රමුඛ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ වවුනියා වාසන සංවිධායකවරියක් බවට අයපත් කරලා තිබුණා. මෙවර ජාතික ලැස්සුවත් ලබා දුන්නා. විශේෂයෙන්ම සමග ජන බලවේගයට විපක්ෂ කණ්ඩායමට උදව් කරපු වියක් බුද්ධිමත් පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න අවශ්‍යයි කියලා බොහෝ දෙනෙක් ඉල්ලීම් කරද්දී තමන්ගේ පක්ෂයත් එක්ක එකතු වෙලා සම්මානගත වුණු පක්ෂ තමන්ගේ කෝටාව ජාතික ලැයිස්තුවෙන් ලබා දෙන්න කියලා ඉල්ලද්දී කාන්තා නියෝජනයක් හැටියට නම් කරලා තමයි ඩයනාගමගේ මන්ත්‍රීවරිය සමග ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් කරේ. නමුත් ඇය මේ වෙලාවේ ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නා. ඇය එක එලාම කිව්වා රටේ ජනාධිපතිවරයා පස්තුරා නම් ඌට වැඩ කරන්න බලය ලබා දෙන්න ඕන, කෝටා බිරාජ පක්ෂ ජනාධිපතිතුමා මේ වැඩේ කරයි කියලා තමන්ට විශ්වාසයක් තියෙනවා. එහෙනම් තමන් සහයෝගය ලබා දෙනවා කියලා ඇය සහයෝගය ලබා දුන්නා. අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා, මනෝගණේෂන් මන්ත්‍රීවරයාගේ දෙමළ ප්‍රගතිශීලී සංධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරේ, ඔහු සමග ජන බලවේගින් තමයි පාර්ලිමේන්තුවට ආවේ. සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා සමග ජන බලවේගින් අනුරාධපුර දිස්ත්‍රික්කයට සංග කරලා පාර්ලිමේන්තුවට ආවා. ඒත් එක්කම ඔහු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ඔහු සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජනය කරන්නේ. ඊට අමතරව මුස්ලිම් ජාතික සන්ධානයෙන් පුත්තල්ම දිස්ත්‍රික්කයට තරග කරලා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙකු විදිහට තමයි AASM රහීම් මන්ත්‍රීවරයා 20 පක්ෂව ඡන්දය ලබා දුන්නේ. ඔය විදිහට තමයි 156 එහෙම නැත්නම් විපක්ෂයෙන් 8 දෙනෙක් ආණ්ඩුව 20 පක්ෂව එකතු කරගත්තු අවස්ථාව.
හොඳයි, දැන් ඔය සම්බන්ධව අදහස් කීපයක් එකතු කර ගැනීම වටිනා. විපක්ෂයේ පැත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර සඳහන් කිරීමක් කළා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින්. නායකයෝ ටික සමග බලවේගයේ පැත්තේ ඉඳලා අනිත් අය ඡන්දය ලබා දීම සම්බන්ධව, පක්ෂයට අදාළ අනිත් අය 20 පක්ෂව ඡන්දය ලබා දීම සම්බන්ධව ඔහුගේ අදහස වෙන්නේ මේකයි.
පක්ෂේ නායකයා සජිත් ප්‍රේමදාස ඉන්නකොට පක්ෂේ අයිතිකාරයා ඩයනා. සජිත් මෙතන ඉඳගෙන සජිත් ඩයනා වෙදෙන්න දෙනවා. රවුෆ් හකීම් මෙතන ඉඳගෙන ගෝලියෝ ටික ඔක්කොම දෙනවා ආණ්ඩුවට ඡන්දය ලබාගෙන. රිෂාඩ් බන්දුවින් වන්දනාගාරේ ඉඳගෙන සජිත් එක්කලා එකට ඉඳගෙන රිෂාඩ් බන්දුවින්ගේ කණ්ඩායමම දෙනවා ආණ්ඩුවට. මනෝගණසන් මේ සජිත් එක්ක මෙතන ඉඳගෙන අරවින්ද කුමාරතුළු එයාගේ කණ්ඩායම යවනවා ආණ්ඩුව ශක්තිමත් කරන්න. දැන් කාගේද ඩීල් එක?
දැන් ඔකට උත්තරයක් වගේ ප්‍රකාශයකුත් හම්බුණා ඒ පැත්තෙම, සමගි බලවේගයේ පැත්තෙම මන්ත්‍රී මුජිබි රහමාන්ගේ.
ආණ්ඩුවට 148යි තිබුණේ. ජනතාව 3-2 ඡන්දේ දීලා නැහැ. අපේ 8 දෙනා ගත්තේ නැත්තම් මේක පරාදයි. මුලින්දම්ම ආණ්ඩුව රිෂාඩ් බදුරුදීන් මැත්මයි, රවුෆ් හකීම් මැත්තුමාටයි ගෑවිලා ඉන්න අයවත් ගන්නේ නැහැ කියලා කිව්වා. ඒ අන්තිමට ආණ්ඩුවේ කන්‍යාභාවය පිළිබඳ දැන් ප්‍රශ්නයක් තියෙනවා.
දැන් එතකොට මේ අර ඩයනගමගේ සම්බන්ධව විශාල කතාබහක් තියෙනවානේ. ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂයේ උපලේකම්වරිය අවසාන වශයෙන් සද්ද නොකර ඉඳලා අවසාන මොහොතේදී මේකට පක්ෂව ඡන්දෙ දුන්නා. ඇය පිළිබඳව කිසිම කතාවක් හෝ හාවක් හෝ අවධානයක්වත් තිබුණේ නැහැ අඩු ගානේ. දැන් කතාවක් යනවා නේද, ඩයනා ගමගේ අනිත් පැත්තේ වාඩි වෙයිද කියලා, ආණ්ඩු පක්ෂයේ වාඩි වෙයිද, ඇයට මේ අමාත්‍ය තනතුරක් ලැබේවිද, ඇයට එසේතන මෙතනම් වෙන බලතල ලැබේවිද, ආණ්ඩු පක්ෂයේ මේක ඩීල් එකක්ද, මෙතන මුදල් හුමාරුවක් වෙලා තිබුණද, නොයෙකුත් ආකාරයේ කතාන්තර. අපි කැමති ඉතිරේ පිටපස තියෙන අපි සාමාන්‍යයෙන් මේ වෙනකොට අහලා තියෙන කතාවලට පරිබාහිර දෙයක් එතන තියෙනවද කියලා දැනගන්න ඔබට ආරංචි වෙන පරිදි.
ඔව්, දැන් මේ ආපු කිහිප දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය දුර ලබා දීමේ සූදානමක් වෙනවා කියලා යම් රාවයක් තිබෙනවා. මේවා සම්පූර්ණ සත්‍යද කියන්න තාම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙම රාජ්‍ය අමාත්‍යවරුන් තාම අලුතෙන් දිරුම් දීලත් නැහැ. හැබැයි ආපු දෙන්නෙකුට රාජ්‍ය අමාත්‍ය දුර වෙනවා කියලා මහරවිට දැන් සමවි ජනබලවේගය පක්ෂයේ තනතුරක් දරන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු තරග කරලා ආපු කෙනෙක් නෙමෙයි ඩයනගමගේ මන්ත්‍රීවරිය. ඇය මේ වගේ තීරණයක් ගැනීම පදනම් කරගෙන ඇයටත් යම් ආකාරයෙන් රාජ්‍ය අමාත්‍යවරයක් ලබා දෙයිද කියලා කතුසුවක් යනවා. ඉතින් එහෙම වුණොත් ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාවක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. ඔහු මේ ඇය සඳහන් කරන විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඇය මේ පිළිබඳව සාකච්ඡා කළා. නමුත් පක්ෂයේ පොදු තීරණයක් එක්ක මුගල සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලුවා. සජිත් ප්‍රේමදාස මහත්මයා නරක කෙනෙක් නෙවෙයි. නමුත් මේ වෙලාවේ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දෙන්න, ජනාධිපතිතුමා වැඩ කරයි කියන විශ්වාසය මත තමන් සහයෝගය ලබා දුන්නා කියන කාරණේ තමයි ඇය කියන්නේ. ඉතින් මේ සියල්ල මත පදනම් වෙන සමහර විට ඉදිරියේදී ඇය රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහටත් දැක ගන්න පුළුවන්කමක් තියෙන ඉඩ තියෙනවා.
අර මේ නව රාජ්‍ය අමාත්‍ය තනතුරු දෙකක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවනේ. දැන් එතකොට ඒක කොයි ශේෂ්ත්‍ර පදනම් කරගෙනද කියලා එහෙම ආරංචියක් තියෙනවද?
එහෙම තවම ආරංචියක් නැහැ. නමුත් දෙන්නෙකුට දෙන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.
දැන් විපක්ෂයට තවත් පරාජයකට මුහුණ දෙන්න සිදු වුණා මේ 20ත් එක්ක. දැන් අර ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව විශාල කතාබහක් තිබුණානේ. දැන් ද්විත්ව පුරවැසිභාවයට දැඩි ලෙසින් විරෝධය දක්වනවා. ඒකට මේ ඡන්ද විමසීමක් අවශ්‍යයි කියලා ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා අපි දැක්ක පාර්ලිමේන්තුවේදී. දැන් ඡන්ද විමසීමෙනුත් විපක්ෂයට ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. දැන් එතන තිබුණ වාතාවරණය මොකද්ද?
ඔව්, දැන් කාර්ක සභා අවස්ථාවේදී විසවන සංශෝධනයට අධිකරණ අමාත්‍යවරයා සංශෝධන ගෙනාපු අවස්ථාවේදී විපක්ෂයෙන් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන කාරණයට ඡන්දයක් විමසන්න අවශ්‍යයි කියලා කිව්වා. ඒකට හේතුව විසවන සංශෝධනයේ බොහෝ කරුණු වලට ඇතැමුන් විරුද්ධ නොවුණත් ද්විත්ව පුරවැසිභාවයට විදුව පහර එල්ල කරන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ හිටියා, ඇමතිවරු පාර්ලිමේන්තුවේ හිටියා, මේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම. එහෙනම් අපිට ලෝකෙට පෙන්වන්න ඕන ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ මතය මේකයි කියන කාරණේ. එහෙනම් අපි පාර්ලිමේන්තුවේ බෙදීමකට යමු, ඡන්දයකට යමු කියන ඉල්ලීම ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා විපක්ෂය වෙනුවෙන් කරා. එතකොට ඒකට අනුගත වෙලා තමයි, ඒකට කැමති වෙලා තමයි මේ ඡන්දය ලබා දුන්නේ. ඒ මොහොතේ සමස්ත ලංකා මහජන කොංග්‍රස්ය නියෝජනය කරන මොහමඩ් මුෂාරෆ් මන්ත්‍රීවරයා, ඔහු විසවන සංශෝධනයට විරුද්ධ ඡන්දය ලබා දුන්නත් ද්විත්ව පුරවැසිභාවයට පක්ෂව ඡන්දය ලබා දුන්නා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156කින් 20 සම්මත වුණත් ද්විත්ව පුරවැසිභාවයේ එපා කියපු කාරණේ 157කින් සම්මත වුණා. 20ට වඩා එක වැඩි ඡන්දයකින් සම්මත වුණා. ඉතින් ඒ වගේම ඔහු කියලා තිබුණා, අපි දැක්කා තමන් පෞද්ගලිකවම බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට එනවට කැමති නිසා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බාධා ඉවත් කරපු එකට පක්ෂව ඡන්දය තමන් පාවිච්චි කරයි කියන කාරණය ඔහු එකට හේතුව විදිහට අමාත්‍යවරයෙක් විදිහට වැඩ කරද්දී ජාතියාගම් ભેදයෙන් තොරව කටයුතු කරපු ඇමතිවරයෙක්. ඒ හින්දා තමන් විසවන සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂයේ තීන්දුවට විරුද්ධව තමන් ඡන්දය ප්‍රකාශ කරා කියන එක කියලා තිබුණා.
ඒ කියන්නේ මේ හොරාට කලින් කෙහෙල් කන වැටපැන්න. අනේ දැන් තවත් ආරංචියක් තියෙනවා මනෝජ්. මේ වතින් තාම අර කතා බහ වෙන තිරේ පිටුපස තොරතුරු විදිහට ආරංචි වෙනේවා. මේවා මේ නිත්‍ය වශයෙන් තහවුරු නොවුනට ආරංචි වෙන තොරතුරු. මේ තවත් දෙන්නෙක් විතර වගේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයට යන්න සූදානමක් තියෙනවා කියලා, විශේෂයෙන්ම මේ තරුණ පාර්ශවයේ. මොකද්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
ඔව්, දැන් මේ නම් ලැයිස්තුගත වෙනකොට මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාප වෙනස් වෙනකොට ඇතැම් වෙලාවට ඇතැම් අය ගැන ඉඟිපල කරන අනුමාන කරන අවස්ථා තියෙනවා. ඒ හරදින හරියන වෙලාවලුත් තියෙනවා, වරදින වෙලාවලුත් තියෙනවා. කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට විරුද්ධව පක්ෂය ඇතුලේ කැරලි ගහද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මතුවීමට පක්ෂව බොහෝ විට අදහස් පළ කරපු බොහෝ වෙලාවට එකට කටයුතු කරපු තරුණ මන්ත්‍රීවරු දෙන්නේ මේ විශ්වට පක්ෂව ආණ්ඩුවට එකතු වෙලා හෝ විපක්ෂයෙන් නෙමෙයි ඡන්දය ලබා දෙයි කියලා පොඩි රාවයක් තිබුණා. ඒ කියන්නේ විපක්ෂයේ හිටපු තරුණ පෙරලිකාර විවාදාත්මක අදහස් පළ කරන මන්ත්‍රීවරු දෙන්නේ ඔවුන් මේට පක්ෂව ඡන්දය ලබා දෙයි කියලා පොඩි රාවයක් තිබුණා. නමුත් එහෙම ලබා දීමක් සිද්ධ වුණේ නැහැ. ඉස්සරහට අයවැයෙන්න නියමිතව තියෙනවා අලුත් ආණ්ඩුවේ 2021 වර්ෂයට දාගෙන අයවැය. ඒ වෙලාවෙත් බොහෝ විට මේ මන්ත්‍රීවරු දෙන්න ආණ්ඩුවට පක්ෂ වෙයිද ආණ්ඩුවට යයිද ආණ්ඩුවේ පැත්තට සහයෝගය ලබා දෙයිද කියලා ආයමත් පොඩි රාවයක් තියෙනවා. ඒකත් බලන්න වෙන්නේ අයවැය අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරන වෙලාවේ තමයි.
ඔය මේ සමගි ජන බලවේගය වෙන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව සිටි දෙන්නෙක් කියලත් කතාවක් තියෙනවා නේද? ඇත්තද?
නෝ. එහෙම කතාවක් තමයි තියෙන්නේ.
හොඳයි, දැන් මේ තවත් විශේෂිත කාරණාවක් ඔතන සිද්ධ වුණා. හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා ආවේ නැහැ ඡන්දය දාන්න. කතා කීපයක් ආරංචි වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට රිද්දක් හඳගෙන ඇවිල්ලා මේ වැඩේට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කතාව තමයි අමුෙන්ම ওই පිළිබඳව සඳහන් කරන වානම් කියන්න වෙන්නේ. මොකද ඔහු තමයි 19 ගේන්න මූලිකත්වය දරපු පුද්ගලයා. ඔහු මේ කාලේදී සඳහන් කිරීමක් කළා තමන්ගේම පක්ෂයේ විරුද්ධ වෙලා ඉන්න අය ගාවට පෞද්ගලිකව මම ගිහිල්ලා එකිනෙකාට වෙනම කතා බහ කරලා මේකට කැමැත්ත ලබා ගත්තා කියලා. කොහොම හරි ඔහු ආවේ නැහැ. ඉතින් ඒකට අර මම කලින් කියපු හේතුවත් තියෙන්න පුළුවන් කියන කාරණාව තමයි මට බහුතරවම ඇහුණු කතාවහ. නමුත් වෙනත් හේතු තියෙන්නත් පුළුවන්. කැමැති ඒ පිළිබඳවත් කෙටියෙන් හොබෙන් දැනගන්න.
ඔව්. දැන් එක කාරණයක් තමයි පාස්කු කොමිෂම හමුවේ සාක්ෂි ලබා දෙන්න 22 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගියා. එහි ගිහිල්ලා සාක්ෂි ලබා දීලා එළියට ආවේ. එතකොට එදා පාර්ලිමේන්තුවේ විශ්ව සම්බන්ධයෙන් ඡන්ද දීන දවස. ඔබ කියපු කාරණේ සාධාරණ වෙන්න පුළුවන්. 19 අරගෙන ආපු පියවරු හැටියට හඳුන්වන මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට 19 පියා 19 විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන්ද? මෙහෙම රාවයකුත් ගියා. හැබැයි එතුමම තමයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා විදියට ඉඳද්දී ඊළඟට පත් වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් මුලින්ම කරන්න ඕන 19 ඉවත් කරන එක 19 ජනාධිපතිවරයෙක්ට රට කරන්න බාධාවක් කියලා. ඉතින් මෙයක් පදනම් කරගෙන තමයි මේ ආණ්ඩුව විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ ඉවත් කරන්න අවශ්‍ය කරන්නේ 20 වෙනි සංශෝධනය අරන් එන්න පිඹුරුපත් සකස් කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් යම් දේවල් තිබුණනේ. ඒ කියන්නේ පක්ෂයට ඇතැම් වෙලාවට අමති මණ්ඩලයේ බෙදා දීමේදී අමතිවරුපත් කිරීමේදී ප්‍රමාණවත් බලතල නොලැබීම, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තාම මන්ත්‍රීවරයෙක් විදියට කටයුතු කරන්න හිටපු ජනාධිපතිවරයා තම අතිදුරේක වල්කීම් බාර දුන්නේ නැහැ. හැබැයි ඔය පාකිව්වා කියලා කියනවා. ඉතින් මේ වැනි විවිධ විරසක තිබුණා. ඒ අතර තමයි ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා විස්තර ඡන්දය ලබා නොදුන්නේ. හැබැයි අපිට ආරංචි වෙන විදිහට ජනාධිපතිතුමාගේ ලේකම්වරයෙකුටත් කතා කරලා තමන් 19 පක්ෂව කටයුතු කරපු නිසා 20ක් පක්ෂව ඡන්දය ලබා දෙන්න බැරි නිසා තමන් පාර්ලිමේන්තුවේ විස්තර ඡන්දය ලබා දෙන්න නොවන බව සඳහන් කරා කියලා වාර්තා වෙනවා. කොහොම හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු 13 දෙනා මත උස්සද්දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ.
විස්ස පිළිබඳව 20 වෙනි සංශෝධනයේ සම්මත වීම සම්බන්ධව බොහෝ දේවල් කතා බහ කරන්න තිබුණ නිසා අපිට තවත් ඉතාමත්ම සුළු කාල වේලාවක් තියෙන්නේ. තවත් විශේෂිත අත්‍යවශ්‍යයෙන්ම කතා බහ කළ යුතු කාරණාවක් සම්බන්ධයෙන් ඒ තමයි පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කමිටුව විසින් සිදු කරන සාක්ෂි විමසීම හරහා සතියෙන් සතිය හෙළිදරව් වෙමින් තියෙන කරුණු. මේ ගෙවිලගේ සතියේදීත් විශේෂිත 3 දෙනෙක් ආවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත වතාවක් පැමිණලා හිටියා. එතකොට පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන්ගේ බිරිඳ ෆාතිමා ඇවිල්ලා හිටියා. ඒ වගේම තවහිත් ජමාත් සංවිධානයේ හිටපු සභාපතිවරයා ඇවිල්ලා හිටියා. මේ 3 දෙනාගෙන් හෙළිදරව් වුණු කරුණු අපි ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරගෙන යම්මරු. මේ මනෝජ්,
ඔව්, සහරාන්ගේ බිරිඳ ෆාතිමා ඔබ දන්නවා සයින්ද මරුදු ප්‍රදේශයේ කණ්ඩායමක්ම මේ සහරාන්ගේ මල්ලි රිල්වාන් ඇතුළු කණ්ඩායම බෝම්බ පුපුරවා ගනිද්දී සුයිසයිඩ් කරගනිද්දී එතන බේරුණා දෙන්නේ. ඒ තමයි සහරාන්ගේ බිරිඳයි දරුවයි. ඇයව මේ වන විට පාස්කු කොමිෂන් මහමුවේ සාක්ෂි ලබා දෙන්න හැඳවලා තිබුණ පසුගිය සතියේ ඇය සාක්ෂි ලබා දුන්න. නමුත් මාධ්‍යයට ඒ සාක්ෂි ලබා දීම ආවරණය කරන්න අවස්ථාව ලැබුණේ මාධ්‍යවේදීන් රහිතවයි ඒ සාක්ෂි දීම සිද්ධ කරේ. ඒ එක්කම ජාතික තහවුරු ජමාත් සංවිධානයේ හිටපු සභාපතිවරයෙක් විදිහට හඳුන්වන මෞලවි මොහොමඩ් යූසුෆ් සාක්ෂි ලබා දුන්නා. OQA 2017 මාර්තු 10 වෙනිදා කල්මුනේ අලියාර් හන්දියේ ගැටුමෙන් පස්සේ සහරන් නතුරු දැන්වෙලා හිටියා. සහරන් IS මතවාද ප්‍රචාරය කරන්න බවට තමන්ට තොරතුරු ලැබිලා තිබුණා. පස්සේ 2017 දෙසැම්බර් මාසේ ජාතික තහවුරු ජමාත් සංවිධානයෙන් සහරන්ව නෙරපුවා. ඒ ගැන දෙසැම්බර් 28-29 2017 සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ජාතික තහවුරු ජමාත් සංවිධානය කියන්නේ අන්තවාදයට යන සංවිධානයක් නෙමෙයි කියලා තමන් දෙවියන්ගේ නාමයෙන් දිවුරනවා කියලත් ඔහු සඳහන් කරලා තිබුණා. තමන් දැනගෙන බොරු කියනවා නෙමෙයි, සාරාන් IS මතවාදයේ ව්‍යාප්ත කරද්දි සාරාන් ජාතික තහවුරු ජමාත් සංවිධානයෙන් නෙරපුවා කියන කාරණය තමයි එහි හිටපු සභාපතිවරය සඳහන් කළේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා 6 වෙනි දවසටත් සාක්ෂි ලබා දුන්නා. එදා හරස් ප්‍රශ්න විමසන්නේ ඉදිරිපත් කළ තිබුණා මැල්කම් කන්දිරන රංජිත් තිම්බපාණන්ගේ එතුමන් වෙනුවෙන් පෙනී හිටපු ජනාධිපති නීතිඥවරේ. එතුමන් හරස් ප්‍රශ්න විමසන කළ තිබුණා මෛත්‍රීපාල දැතුමාගෙන්. ඒ කියන්නේ සාරාන්ව අත්අඩංගුවට නොගත්තේ ඇයි කියන කාරණය 2018 අගත් 2019 මුලත් තමන් ආරක්ෂක මණ්ඩලයේදී සාරාන් අත්අඩංගුවට ගන්න කියලා නිර්දේශ දීලා තිබුණා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම වවුනතිව පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනෙල්ලේ බුදු පිළිම කැඩීම මේවා සාරාන් සම්බන්ධයි කියලා නෙවෙයි, විශේෂයෙන්ම LTT සංවිධානයේ සිද්ධ කරපු වැඩ කියලා හමුදා බුද්ධංශ තමන්ව දැනුවත් කරලා තිබුණා. පොලිස් ප්‍රතිර විතරක් නෙමෙයි අනිත් නිලධාරීන්ටත් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න කියලා උපදෙස් දීලායි තිබුණේ. ඒත් එක්කම පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව පිළිබඳව විමසද්දි තමන් පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව පිළිගන්නේ, එහි පෙනී ඉන්න තමන් ගියෙත් නැහැ, එහි හිටපු නියෝජිතයින් සමහර වෙලාවට තමන් එක්ක වෛරී ස්වභාවයෙන් කටයුතු කරා කියලා සඳහන් කරලා තිබුණා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සාක්ෂි දීලා තියෙනවා සාරාන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නිසා එවැනි අවස්ථාවක් තියෙනවා කියලා ආරක්ෂකංශ දැනුවත් කරලා තියෙනවා කියලා කියලා තිබුණද කියලා හිටපු ජනාධිපතිතුමාගේ විශ්වාස. ඒදි කිව්වේ තමන්ට එහෙම මතකයක් නැහැ, ඒ වන විටත් ඔහු අත්අඩංගුවට ගන්න කියලා තමන් නියෝග කරලා තිබුණා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්චි 21 වෙනිදාට කලින් දවසේ 20 වෙනිදා හවස 6:16 ඒත් එක්කම ප්‍රහාරය සිද්ධ වෙච්චි දවසේ 21 වෙනිදා උදේ 7:59 තත්පර 158ක දුරකථන ඇමතුමක් ගන්න තියෙනවා. මේවා ගැන මොකද කියන්නේ කියලා තමයි අහුවන් පස්සේ කිසිසේත් තමන්ට පිළිගන්න බෑ. ලංකාවේ මේ ඇතුළත සිද්ධියෙන් පස්සේ තමයි තමන්ට ඇමතුමක් අරගත්තේ. වාර්තාවල සඳහන් වෙලා තිබුණා ඒ වෙලාවේ ආරක්ෂක නිලධාරියෙකුටවත් තමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් තත්ත්වයක මේ හිටියේ. තමන් ප්‍රතිකාර ලැබමින් හිටියේ, අවශ්‍ය නම් වෛද්‍ය සහතිකත් වෛද්‍ය වාර්තාත් පෙන්වන්න පුළුවන් කියලා හිටපු ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. නිලන්ත ජයවර්ධන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානීවරයාත් 25 වෙනි දවසට ගිය සතියේ සාක්ෂි ලබා දුන්නා. ඔහුගෙන් විමසුවා විදේශ බුද්ධිංශ ප්‍රහාරය පිළිබඳව දැනුවත් කරලත් ප්‍රහාරය එල්ලවන තෙක් ලංකාවේ ආරක්ෂකංශ දැනුවත් වෙලා හිටියේ නැත්තේ ඇයි, දැනුවත් නොකරේයි කියන කාරණය ඔහුත් කිව්වේ මාධ්‍ය ඉදිරියේ පිළිබඳව සාක්ෂි ලබා දෙන්න බෑ කියලා. ජනවාරි 20 වෙනිදා වෙනකන් මාවනැල්ලේ සිදුවීම් සිද්ධ කරා කියලා තොරතුරු තිබුණත් අප්‍රේල් 4 වෙනකොටත් සහරාන්ව ඉන්න තැන දැනගෙන හිටියේ නැද්ද කියලා ඔහුගෙන් විමසලා තිබුණා. ඔහු කියලා තිබුණේ මුලින්ම මාවනැල්ල ප්‍රදේශයේ ඉන්නවා කියලා දැනගත්තත් අප්‍රේල් 4 වෙනකොට ඉන්නේ කොහෙද කියලා තමන් දැනගෙන හිටියේ නැහැ. නමුත් 2019 මාර්තුවලදී බුද්ධි රැස්වීමේදී සහරාන් ඉන්දියාවට පැනලා ගිහිල්ලා කියලා තමන්ට පැහැදිලි වුණා. ඒ තොරතුරු ලබා දෙන්නේ උදා බුද්ධි අංශයෙන් තමයි කියලා නිලන්ත ජයවර්ධන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානීවරයා සඳහන් කරලා තිබුණා. පසුගිය සතියේ පාස්කු කොමිසමේ ගැලවුණු කරුණු අතර ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න තිබෙන කාරණා තමයි විරුක්ෂ.
හොඳයි, එහෙමනම් මනෝජ් සූතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේදී ශ්‍රී ලංකාවේ වඩාත් වැදගත්ම කාරණා කිහිපයකට මුසු කරමින් ඒ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු සමීප කරන්නට SBS සිංහල සේවය සමගින් සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. එහෙමනම් ලබන සතියේ සඳදා නැවතත් අලුත් තොරතුරු සමගින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබට ආයුබෝවන් කියමින් සමුදෙනවා.
බොහොම ස්තුති දිනුක්ෂ, ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.